පොඩ්කාස්ට් එක පටන් ගන්නත් එක්කම මට හිතුණා මේ දැවිලින කට්ටියගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. පෘථිවිය ගත්තහම පෘථිවිය ගෝලාකාරද නැත්නම් පෘථිවිය පැතලිද?
ඔව් හසිත, පෘථිවිය අපි දන්න හැමෝම දන්න ගෝලාකාරයි කියලා. නමුත් ගොඩක් කාලයකට කලින් අවුරුදු 2000 ගානකට විතර කලින් මිනිස්සු දැන් හිටියේ නැහැ ඒක එහෙම වුණේ කොහොමද කියලා.
ඔව් දැන් ඇත්තට මේක සාමාන්‍ය කරුණක් බවට පත් වෙලා හැමෝම දන්නවා පෘථිවිය ගෝලාකාරයි කියලා. නමුත් මේ ඊට අවුරුදු 1000 ගානකට ඉස්සෙල්ලා කාගෙන් හරි මං ඇහුවනම් ওই ප්‍රශ්නේ එයාලා කියන්න පුළුවන් මේ පෘථිවිය කොහොමද ගෝලාකාර වෙන්නේ, මේක පැතලි වෙන්න ඕනේ. ගෝලාකාර වුණොත් එහෙම මේ පෘථිවියේ සමහරක් වෙලාවට ගෝලයේ යට හරි ඉන්න කට්ටිය මේ ඇදගෙන වැටෙන්න පුළුවන් කියලා මේ අභ්‍යවකාශයට. දැන් මේ වගේ අපි දැනට සාමාන්‍ය දැනුම් බවට පත් වෙලා තියෙන කරුණු පිටිපස්සේ තියෙනවා රසවත් සිදුවීම් සහ විවිධායකේ විවිධාකාර වූ මත. දැන් දේශප්‍රිය මේ අපි මේ ෆ්ලැට් තියරි එක ගැන ගත්තොත් එහෙම ඕක මේ තාමත් කතා වෙනවා නේද මේ මේ මාතෘකාව ගැන?
ඔව් හසිත, ඇත්තෙන්ම ඒ කාලේ මිනිස්සු හුඟක් වෙලාවට හිතාගෙන හිටියේ පෘථිවිය පැතලී කියලා. නමුත් ඒ වගේ කාලයකදී හුඟක් වෙලාවට බොහෝ ඒ කාලේ අපි දන්නවා දාර්ශනිකයෝ හිටියා. ඒ වගේ එක එක විද්‍යාත්මක සොයාගැනීම් වලට දායක වෙච්ච පුද්ගලයෝ හිටියා. ඔවුන් කල්පනා කළා මේ වගේ දෙයක් ඔවුන් ලැබෙච්ච විශේෂම ඔවුන්ට දකින්න ලැබෙච්ච නිරීක්ෂණ වලින් මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද කියලා. ඇත්තෙන්ම මේ මෙහිදී වැදගත් වෙන පුද්ගලයා තමයි එරටොස්තනිස් කියලා කියන්නේ. එරටොස්තනිස් කියලා කියන්නේ ග්‍රීක ඇතවශයෙන්ම ඊජිප්තුවේ ඕවලු දුන් ඔක්කොලට දන්නවා ඇති ඇලෙක්සැන්ඩ්‍රියාව. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඊටම පරණ පුස්තකාලයක් තිබුණා. මේ පුස්තකාලයේ අධිපති තමයි එරටොස්තනිස් කියලා කියන්නේ. ඇතවශයෙන්ම ඒ කාලේදී ඔහු හැඳුන්නේ හැම දෙයකින්ම දක්ෂ කෙනෙක් විදියට. මොකද ඔහු ගණිතය අංශයෙන් තාරකා විද්‍යාව අංශයෙන් හුඟක් විවිධාකාරයේ වූ හැකියාවන් සහ කුසලතාවයන් තිබුණු පුද්ගලයෙක් තමයි එරටොස්තනිස් කියලා කියන්නේ. මොහු මෙහෙම ඔහුගේ පුස්තකාලයේ සිටින අතරදී ඔහුට දකින්න ලැබුණ දවසක් ඔහුට ලැබුණ සාක්ෂියක් ඒක තමයි ඇලෙක්සැන්ඩ්‍රියාවට දකුණු දෙසින් තියෙන සයිරීන් කියලා නගරයක්. ඒ සයිරීන් කියන නගරේ ලිඳකට හිරුවෙලිය වැටුනහම හිරුවෙලිය සම්පූර්ණයෙන් පතුලටම වැටලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ එදා තමයි හසර හිරු මුදුන්ලා තියෙන දවස කියලා. ඒ කියන්නේ අපි වෙන විදිහෙන් කියනවා සම සොලස්ටිස් එක. අත වශයෙන් මෙහිදී කියන්න ඕනේ මේ සිදුවීම් සිදුවන්නේ ගොක්ලාඩ් ජූනි මාසේ 21 වෙනිදා. ඒ දවසේ විතරයි සිදුවීම් සිදුවන්නේ. අනිත් වෙලාවට ඒ ගැඹුරු ලිඳට ආලෝකය ලැබුණේ නැහැ. නමුත් ඒක පතුලටම ගැඹුරු ලිඳට වැටෙන නම් ඒකේ මුදුනේම ඉර තියෙන්න ඕනේ. ඒ වෙනි දවසක් තමයි ජූනි 20 මාසේ 26 වෙනිදා කියලා 21 වෙනිදා කියලා කියන්නේ. ඒ නිසා මොහුට මේ පුදුමයක් වුණා. මෙවැනි දේවල් මොකද මේ ඇලෙක්සැන්ඩ්‍රියාවට දර්ශන නොවෙන්නත් සයින් වලට විතරක් මේ වගේ දේවල් දර්ශන වෙන්නත් හේතුව. ඔහු මේ ගැන හුඟක් දුරට හිතලා ඔහු කල්පනා කළා පෘථිවිය පැතලී නම් හැමතැනදීම ලැබෙන සෙවනැල්ල එකම වෙන්න ඕන. මොකද අපි දන්න සූර්යා ගොඩක් ඈතින් තියෙන්නේ. සූර්යා ඇක්සිට එන හිරු කිරණ හුඟක් වෙලා අපිට සමාන්තරව ලැබෙන්නේ. එම නිසා මොකක් හරි එකම උස ඇති වස්තුවක් තියනනම් ලැබෙන හැවනැල්ල දෙක එක වගේ සමාන වෙන්න ඕන. නමුත් ඔහු දැනගත්ත මේදී මේ සිදුවීම ඇලෙක්සැන්ඩ්‍රියාවේ වුණේ නැහැ. සයින් වල විතරයි වුණේ. ඒ නිසා ඔහු තේරුම් ගියා මොකක් හරි පෘථිවිය පැතලී නොවන බව. ඒ නිසා මොහු තීරණය කළා මේ බව සොයා, ඒ කියන්නේ මොකක්ද කියලා ඇත්ත සොයාගන්න. එහිදී ඔහු කළේ දේ තමයි ඊළඟ අවුරුද්දේදී ආයිත් සූර්යා මුදුනන දවසේ, ඒ කියන්නේ ජූලි මාසේ 21 වෙනිදාට සයින් වල තියෙන ලිඳට හිරුවෙලිය වැටෙනවා සම්පූර්ණයෙන්ම. ඒ දවසේම ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේදී කළේ දේ තමයි ඇලෙක්සැන්ඩ්‍රියාවේදී ඔහු කුළුණක් ගාව හිරුට මුවා වෙන හැවනැල්ල වටන අවස්ථාවක් හොයාගත්තා. ඒ අවස්ථාවේදී ඔහුට පුළුවන් වුණා මේ එම හැවනැල්ල කෙළවර සහ ඒ කුළුණ අතර තියෙන කෝණය මැනගන්න. ඊට පස්සේ මොහු සරල ජ්‍යාමිතිය යොදාගෙන ඔහුට පුළුවන් වුණා මේ කෝණය අංශක 7ක් බව මැනගන්න. ඒ වගේම ඔයගොල්ලෝ හිතුවොත් එහෙම පෘථිවිය ගෝලයක් ලෙස ඔහුට දැන් උපකල්පනය කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔහුට මේකෙන් හොයාගන්න පුළුවන් වුණා කේන්ද්‍රයේ ඇතිවන කෝණයත් අංශ 7යි කියලා, පෘථිවිය කේන්ද්‍රයේ. එම නිසා ඔහු දැනගත්තා මේ අංශ 7ක් කියන්නේ සම්පූර්ණ ගෝලයක අපි දන්න අංශක 308ක් තියෙනවා. අංශ 7ක් කියන්නේ 51ක් වගේ කොටසක්. ඔහුට තේරුම් ගියා මේ ඇලෙක්සැන්ඩ්‍රියා සිට සයින් වල ඇති දුර පෘථිවියේ පරිධියෙන් 50න් එක කොටසක් කියලා. ඒ කියන්නේ අපිට සරලවම පේනවා මොකද අංශ 7ට සමානුපාතික වෙනවා එම දිග. ඒ නිසා ඔහුට අවශ්‍ය වුණේ එම දිග ගණනය කරගන්න විතරයි. ඒ නිසා ඔහු මේ සඳහා කළේ එක පුද්ගලයෙක් යොදාගත්තා. ඔහුට ඔහු ගෙවීමක් කළා මේ දුර ඇවිදලා මේ දුර ගණනය කරගන්න. ඊට පස්සේ ඔහු මේ දුර ගණනය කරගෙන ඒට ලැබුණ කිලෝමීට හාරසියක් විතර ගාන ඒක පණය වැඩි කරහඳ පෘථිවියේ පෘථිවියේ පරිධියගේ ලැබෙන්නේ. එවිට ඔහුට ලැබුණ කිලෝමීට 40,000ක් වගේ අගයක්. අපි දැන් වර්තමානයේ දන්නවා නවීන තාක්ෂණයෙන් සිදු කරපු ගණන කිරීම් වලටත් එක බැලුවාම මේ වගේ කොටක් දුරට සමානයි. ඒ කියන්නේ එරඩස්සනේ 90%කට වඩා ඉතාමත් නිවැරදිව මෙම ගණන කිරීම් කළා එදා තිබූ තාක්ෂණයෙන්. ඔහුට තිබුණේ මේ වගේ මිනුම් කරන්න, ඒ කියන්නේ දඬු වගේ දේවල් ඇවිදීම වගේ අර සරල ප්‍රාථමික මෙවරන් විතරයි. නමුත් ඔහුට ඒගේ ඉතාමත් බුද්ධිමත් සිතීමෙන් එම දේ ගණනය කරන්න පුළුවන් වුණා. දැන් අපි දන්නවා පෘථිවියේ කොතරම් අරය තියෙනවද, කොතරම් දුරට පරිධිය තියෙනවද, ඒ වගේ දේවල්. එහෙමයි හසිත මේ විශ්කම්බේ සහ පෘථිවියේ පරිධිය වගේ දේවල් ගණනය කරන්න එරටස්තනීස් මුල් වුණේ.
දැන් අපි ඔය ෆැක්ටර්ස් ගැන කතා කරද්දී ඇත්තටම මට යමක් කියන්න මේ මතක් වුණා. හැමෝ සමහරු දන්නව ඇති මේ ගැන මේ ෆ්ලැට් ඇර්ත් ඕගනයිසේෂන් එකක් තියෙනවා. ඒක කියන්නේ ඒක ඇත්තටම ආවේ මෑත කාලෙදී, ඒ කියන්නේ 1980 sorry 1800 ගණන් වල ඉඳන් 1900 ගණන් වෙන කන් විතර තිබ්බා. ඒගොල්ලන් තමයි ඒ ඕගනයිසේෂන් එක තමයි ලෝකේ අන්තිමටම හිටපු ගෲප් එක මිනිස්සු කට්ටිය ෆ්ලැට් ඇර්ත් කියන එක බිලීව් කරපු ඒ ගෲප් එකක්. ඇත්තට මේක නිකන් කල්ට් එකක් වගේ. මේ ඒගොල්ලෝ කියන්නේ ඒක ටිකක් ලොකු ඕගනයිසේෂන් නේ. ඒගොල්ලෝ නිවුස් ලෙටර්ස් එම් ගහලා තිබ්බා. මං ගාවත් අන්තිමටම ගහපු නිවුස් ලෙටර්ස් වල කොපිස් එකක් තියෙනවා. මේ ඒකේ වැදගත් දේ මම මතක් කරන්න කැමති 1960 ගණන් 60 අන්තිම භාගයේ නීල් ආම්ස්ට්‍රෝංලා හන්දර ගියාම ඒගොල්ලෝ හොඳටම දැක්කා පෘථිවිය මොන වගේද රවුම් එහෙම කියලා. ඒකේ ෆ්ලැට් ඇර්ත් එකේ ෆ්ලැට් ඇර්ත් ඕගනයිසේෂන් එකේ නිවුස් එකේ දාලා තිබ්බා අර අපි හැමෝම අහලා තියෙන ආතර්සි ක්ලාක් ඒ අර මේ හඳ ගමන ප්‍රෝඩාවක් කියලා ඒකේ ප්ලොට් එක එහෙම ලිව්වේ ආතර්සි ක්ලාක් කියලා. ඉතින් මේ ඔක්කොටම එහෙම ලිය බැනලා නිවුස් එකේ හොඳ ආටිකල් එකක් දාලා තිබ්බා ලස්සනට ලියලා. ඒක ඇත්තටම අර නිකන් සයන්ස් ෆික්ෂන් එකක් වගේ අපි කියවල බැලුවත්. නමුත් මේ වැදගත් දේ වෙන්නේ මේ ඕගනයිසේෂන් එක ඒගොල්ලෝ සෑහෙන සීරියස් මේ ෆ්ලැට් ඇර්ත් කියන එක ප්‍රොමෝට් කරා. ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේක ගොඩක්ලා රිලිජන් සම්බන්ධයි කියලා. කෙසේතත් ඒ ඕගනයිසේෂන් එක දැන් නැහැ.
හොඳයි, අපි කතා කරේ පෘථිවිය ගැන. අපි බැලුවත් අනුරාධ මේ සැටර්න්, අපි දන්නවා සැටර්න්ගේ වලලු, මේ සැටර්න්ගේ වලලු සම්බන්ධයෙන් තියනව නේද මේ වගේ මේ එක එක මේ මතභේදයට තුදුදුන් කාරණායි ඒක සොයාගෙන පිටිපස්සේ මේ විශාල කතාවක් තියනව නේද?
ඔහොසිත දැන් ඉස්සර කාලේ ඉඳලා මිනිස්සු මේ එක එක දේවල් ගැන හොයන්න හෙව්වට පස්සේ ඇත්තටම ලොකු මේ පිබිදීමක් ඇති වුණා. ඒගොල්ලෝ හොයාගත්ත දේවල් වල වෙනසක් ඇති වුණා මේ දුරේක්ෂය හොයාගත්තට පස්සේ. ඉතින් දුරේක්ෂය හොයාගන්න මුල් වෙන්නේ ඇත්තටම මේ අපි දන්නවා ගැලිලියෝ ගැලීලි 1600 ගණන් වල තමයි මේ සොයා ගැනීම කළේ. ගැලිලියෝ ගැලීලි දුරේක්ෂය නිර්මාණය කළේ එයා මුලින්ම එයා තමයි අහස දිහා බැලුවේ. ඊට කලිනුත් දුරේක්ෂය ඇත්තටම තිබුණා. දුරේක්ෂයෙන් අහස නිරීක්ෂණය කරලා එයා මේ අලුත් දේවල් හොයාගත්තා. හඳේ මතු පිට මොන වගේද මේ වගේ දේවල් හොයලා ඊට පස්සේ එයා තවත් එතනින් එහාට නිරීක්ෂණය කළා. ගැලිලියෝ ගැලීලි මේ බ්‍රහස්පති ග්‍රහයා ඒ නිරීක්ෂණය කරාට පස්සේ ඊට සේවය චන්ද්‍රයෝ ඉන්නවා ඒ දේවල් හොයාගත්තට පස්සේ මේ මෙයා එතනින් එහාට නිරීක්ෂණය කරා. එතකොට එයාට හම්බුණා මේ සෙනසුරු ග්‍රහයා. දැන් කියන්න ඕනේ හසිත අද කාලේ අපේ ඔය තියෙන දුරේක්ෂවල පැහැදිලිව අපිට බලන්න පුළුවන් වුණාට ඒ කාලේ තිබ්බ දුරේක්ෂවල ඇත්තටම මේ ඉතාමත්ම මේ දුර්වල විදිහට තමයි පේන්නේ. හරියට පැහැදිලිව කිසිම දෙයක් බලාගන්න බෑ. ඉතින් මෙයා සෙනසුරු නිරීක්ෂණය කරනකොට මෙයාට සෙනසුරු ග්‍රහයාගේ හැඩය කාලෙන් කාලට වෙනස් වෙනවා කියලා එයාට තේරුණා. මෙයා ඒක එයාගේ අර මේ එයා ලියු වාර්තාවල එහෙම ලියලා තිනවා මේ සෙනසුරුගේ ග්‍රහයාගේ දෙපැත්තෙන් හැන්ඩල්ස් දෙකක් තියෙනවා කියලා, අඬු දෙකක්. මේ අඬු දෙක කාලෙන් කාලෙට මේ නැති වෙනවා ඇති වෙනවා. එයා ඇත්තටම එකපාරක් බය වුණා මේ සම්පූර්ණයෙන් මේ හැන්ඩල්ස් දෙක ඇත්තටම නැති වෙලා තිබුණේ. ඒ කියන්නේ ඇත්තටම වෙලා තිබුණේ සෙනසුරුගේ මේ වලලු ටික වලලු පද්ධතිය සම්පූර්ණයෙන් අපිට අපේ මේ අපි බලන පැත්තට සමාන්තරව පිහිටන නිසා සම්පූර්ණයෙන්ම වලලු නොපෙනී කියලා තමයි තිබුණේ. ඇත්තටම ගැලිලියෝට මොකද්ද මේ කියලා හරියටම අවබෝධයක් තිබුණේ නැහැ. කොහොම වුණත් ඊට අවුරුදු 40කට විතර පස්සේ ක්‍රිස්ටින් හයිජන්ස් කියන මේ පුද්ගලයා මෙයා ගොඩක් දුරේක්ෂයම නිපදවපු කෙනෙක් ඒ කාලේ. ක්‍රිස්ටීන් හයිජන්සුත් මේ ගැලීලියෝගේ වාර්තා නිරීක්ෂණය කළ. එයත් ට්‍රයි කරා මේ මොකද්ද මේ සෙනසුරුගේ මේ මොකද්ද මේ තියෙන අක්‍රමවත් මේ අසාමාන්‍ය පෙනීම මොකද්ද මේක කියලා හොයාගන්න. එතනදී මෙයාට පුළුවන් වුණා තවත් හොඳ හොඳ විශාලනේ බලයෙන් වැඩි දුරේක්ෂ නිර්මාණය කළ සෙනසුරු සතුව මේ වලලු පද්ධතියක් තියෙනවා කියලා මෙහෙම සොයා ගැනීම කරන්න. ඉතින් ක්‍රිස්ටීන් හයිජන්ස් තමයි මුලින්ම සෙනසුරට වලලු තියෙනවා කියලා හොයාගත්තා.
අනුරාධ, අපි දැන් මේව ගැන කතා කරද්දී මට තවත් සිදුවීමක් මතක් වුණා. අපි හැමෝම දන්න තාරකා විද්‍යාඥයෙක් ඉන්නවා මේ පංචජාතික චාල්ස් මෙෂිය කියලා. 1771 දී පබ්ලිෂ් කරා ලිස්ට් එකක්. මේ අපි දැන් ඒක හඳුන්වනවා මෙෂිය ඔබ්ජෙක්ට්ස් කියලා, මෙෂිය ලිස්ට් එක. දැන් මේකේ ඇත්තරම මේ ලිස්ට් එක ගැන මේ වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි දැන් කාලෙදී දන්නවා මේ මෙෂිය ඔබ්ජෙක්ට්ස් වල මොනවද තියෙන්නේ, ගැලක්සීස්, නෙබියුලාස්, ක්ලස්ටර්ස් ඒ වගේ දේවල්. මෙෂිය ඔබ්සර්ව් කරේ ඇත්තරම එයා කොමෙන්ට්ස් ගැන තමයි ඔබ්සර්ව් කරේ. එයා මේ ඔබ්සර්ව් කරද්දී අපි හැමෝම දන්න සාමාන්‍ය කොමෙන්ට්ස් පේන්නේ චූටි වලාකුළු කෑල්ලක් වගේ. ඒව කියන්නේ ගොඩාක් පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් මේ දැක්ක මේ අහසේ තැන් තැන් වල පැචස් වගේ තිනවා. මේවා තමයි එයා මෙහෙම කැටලොග් කරා ලිස්ට් එකක්. එයාට කරදර ඒවා ලිස්ට් එකක් විදියට. ඇත්තටම මොකද එයාගේ ඔබ්සර්වේෂන්ස් වලට මේ එයාගේ උන මේ එයාට උනන්දු තිබ්බේ කමෙන්ට්ස් අලුතෙන් හොයාගන්න එක. එයා ලිස්ට් එකක් හැදුවා. ඒකේ ඔබ්ජෙක්ට්ස් 103ක් තිබ්බා. නමුත් අපි දන්නවා දැන් 110ක් තියෙනවා. පස්සේ එක තව ටිකක් ඇඩ් කරා. ඉතින් මේ ලිස්ට් එක ඒ කාලෙදී මෙසිය මේ ලිස්ට් එක හැදුවේ යාට කරදරයක් විදියට. යාට කරදරයක් වෙච්ච ඔබ්ජෙක්ට්ස් විදියට. නමුත් දැන් කාලේ මං හිතන්නේ අපි දන්න ඔබ්ජෙක්ට්ස් වලින් මේ 110 ඇවිල්ලා දැනට තියෙන ෆේමස්ම ඇස්ට්‍රොනොමිකල් ඔබ්ජෙක්ට්ස් 110 තමයි.
ඔතින් දැන් මෙසිය ඔබ්ජෙක්ට්ස් ගත්තාම ගැලක්සීස් උත් මේකට අයිති වෙනවා. මේ දැන් ගැලක්සීස් ගත්තාම ගැලක්සීස් සම්බන්ධයෙන්ුත් තියෙනවා නේද අනුරාධ මේ පසුබිම් කතා?
හසිත, දැන් අපි ගැලක්සීස් ගැන කතා කරවත් එහෙම ගැලක්සීස් හොයාගන්න කලින් ඇතර මේ ගැලක්සි කියන නම හොයාගන්න, කියන්නේ ඒවටේ ගැලක්සි කියන නම යොදාගන්නත් කලින් මුලින්ම මේ දේ හොයාගත්ත කෙනා තමයි එඩ්වින් හබල් කියන්නේ. මොහු කරපු දේ තමයි මෙයා සතුව තිබ්බා මේ දුරේක්ෂයක්. මේ වයින් ගැඹුරු හස නිරීක්ෂණය කරගෙන යනකොට ඒ කාලේ ඇත්තටම මේ ඔය හැම වස්තුවක්ම හැඳින්නුවේ මේ නෙබියුලාස් කියලා, නිහාරිකා කියලා. කියන්නේ ඒ කාලේ අයිඩියා එකක් තිබුණ නැහැ මොනවද නෙබියුලා කියන්නේ, මොනවද ගැලැක්සි කියන්නේ, එහෙම එකක් නැහැ. ඔක්කොටම කිව්වේ ඒ කාලේ නෙබියුලා කියලා. ඊට පස්සේ මේ හබල් බලාගෙන යනකොට හබල් දැක්කා සමහර මේ නිහාරිකා වල තියෙන නිකන් සර්පිලාකාර හැඩයක්, සමහර මේ ඒවා එක එක මේ සමහර ඒවා වෙනස්. මේ අනුව මෙයා මේ තියෙන ඔක්කොම නිහාරිකා එකකට එකක් වර්ග කරා. අපි දන්නවා මේ අපි දැනටත් පාවිච්චි කරන මේ මන්දාකිණි ඔක්කොම මේ වර්ග කරලා තිනවා ටියුනින් ෆෝක් ඩයග්‍රෑම් කියලා, මේ හබල්ගේ සරසුල් ආකෘතිය කියලා මේ කියන මේ මොඩල් එක පවා හදලා තියෙන්නේ මේ කරපු සොයා ගැනීමත් එක්ක.
ඒ කතාවත් එක්කම අපි අද පොඩ්කාස්ට් එක ඉවර කරනවා. අද අපි කතා කරේ තාරකා විද්‍යාවේ අතීත සිදුවීම් සහ සිදුවීම් පිටපස තිබුණු රසවත් කතා ගැන. මාත් එක්ක අද මේ කතා බහට එකතු වුණා ස්කයිල් කේ නියෝජනය කරමින් අනුරාධ, ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමයේ නියෝජනය කරමින් පිරින, සහ සුපුරුදු පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමයේ නියෝජනය කරමින් ප්‍රදේශම්.